ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
දැන්ම අපි මෙතැන් සිට වේලාව වෙන් කරගන්නේ මේ ගෙවිලගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වයේ ප්‍රමුඛයන් සහ ඊට අමතරව අප මව්බිම ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන අනිකුත් ප්‍රමුඛතා සහිත කාරණා කිහිපය කෙරෙහි අවධානය යොමු කරන්න. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝන් සුබදාසනක් මනෝජ්.
අයිබෝන් දිලුක්ෂි සුබදාසනක්.
අපි ටිකක් මේ වෙලාවේ ආණ්ඩුව හා සම්බන්ධව එල්ලවන චෝදනා සහ ආණ්ඩුවට මේ වෙනකොට ලබා දුන්න පොරොන්දු ඉෂ්ට කර ගැනීමට හැකියාවක් නොලැබීම නිසා ආණ්ඩුව වෙත එල්ලවෙන විවේචන සම්බන්ධව ටිකක් කතා බහ කරමු. මොකද මේවා විවිධ ස්වරූපයෙන් ආණ්ඩුව වෙත එල්ලවෙනවා අපි දකිනවා. දැන් ආණ්ඩුව ඇතුළේ මේ යම් ප්‍රශ්න කිහිපයක් තියෙනවා හවුල්කාර පක්ෂ සමග. ඊට අමතරව පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම සම්බන්ධව ආණ්ඩුවට තව චෝදනාවක් තියෙනවා. ඊට අමතරව ආණ්ඩුවම විවේචනය කරන ආණ්ඩුවේ මිසිරින මැති ඇමතිවරුන් සහ සංස්ථා සභාපතිවරුන් වගේ නිලධාරීන් සහ අමාත්‍යවරුන් සම්බන්ධව ආණ්ඩුවට ගැටලුවක් තියෙනවා. මේ වගේ නොයෙකුත් කාරණා සම්බන්ධව ආණ්ඩුවට විවේචන එල්ලවෙමින් පවතින ආණ්ඩුව යම් අර්බුදයක සිටිනවා කියලත් අපිට එක්තරා අන්දමකින් සඳහන් කරන්න පුළුවන්. මේ වෙලාවේ ඇත්තටම ආණ්ඩුවේ දේශපාලන තත්ත්වය කොහොමද? විවිධ සිදුවීම් හරහා තොරතුරු හරහා ඔබට ඒ සම්බන්ධව වාර්තා වන තොරතුරු මොනවද මනෝජ්?
මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ජනතාවට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක ලබා දුන්නු පොරොන්දු නිසියාකාරයෙන් ඉෂ්ට කරන්න පුළුවන් වුණාද කියලා ආණ්ඩුවටම පසුතැවිල්ලක් තියෙන බව පේනවා. අපි දැන් ආණ්ඩුව පත් වෙලා අවුරුදු දෙකක් පිරෙන වෙලාවේ ජනාධිපතිතුමා කිව්වා ඉදිරි අවුරුදු තුනේදී ලබා දුන්නු පොරොන්දු සියල්ල ඉෂ්ට කරනවා කියලා. ඒ වගේම පසුගිය සතියන්තයේ අපි දැක්කා මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ විවෘත කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා කිව්වේ අවුරුදු 30ක් පිරුණු යුද්ධයේ අවුරුදු 3න් ඉවර කරා වගේම ඉදිරි අවුරුදු 3ේදී කරන්න බැරි වුණු සියලු දේවල් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. එතන ගෙවුණු කාලයන් චෝදනාවක් තිබුණා. සමහර මැතිවරුන් තමන්ගේ වගකීම් හරියට ඉෂ්ට කරන්නේ නැහැ, සංස්ථා සභාපතිවරුන් වගකීම් ඉෂ්ට කරන්නේ නැහැ කියලා. ඒ වෙනුවෙන් කැබිනට් සංශෝධනයක් මේ දිනවල සිද්ධ වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණත් ඒකත් සිද්ධ වෙන පාටක් පේන්නේ. සමහර වෙලාවට අභ්‍යන්තර කාරණාවලින් දැනගන්න ලැබිලා තිබෙනවා, මාධ්‍යත් වාර්තා කරලා තියෙනවා. ජනවාරි මාසය කියලා කියන්නේ අම්මාකාරයෙන් කෝණ මාසයක් නිසා මේ වගේ මාසික කැබිනට් සංශෝධනය නොකර ඉන්නවා නම් හොඳයි වගේ අදහසක් තියෙනවා කියලා එක පැත්තකින් කියවෙනවා. ඉතින් ඒ අනුව ඉදිරියේදී කැබිනට් සංශෝධනයකින් අලුත් තරුණ අමාත්‍යවරු කීප දෙනෙකුටත් බලතින් බහර දෙන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අතරේ රාජ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සාකච්ඡා වෙනවා වගේම ඔවුන්ගේ තනතුරු මාරු කිරීම වගේ දේවල් ගැන සාකච්ඡා වුණා. විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් මේ වෙනකොට මාරු කරලා තියෙනවා. ඊට අමතරව සංස්ථා සභාපතිවරු මාරු කරද්දී අපි දැක්කා රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරු මාරු කරලා තියෙනවා. ඊට අමතරව ගිය බ්‍රහස්පතින්දා දවසේ ප්‍රවෘත්තියක් වාර්තා වුණා ලීට්‍රෝ සමාගමේ, ලීට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයවර්ධන ඉවත් කරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කරන රේණුක පෙරේරාව ඒ සභාපතිතුමාට පත් කරනවා කියලා. නමුත් ඊටම කෙටි කාලයක් ඇතුළේ මේ ප්‍රවෘත්ති වෙනස් වුණා. ආයමත් කියුණා ජනාධිපතිතුමාගේ නියෝගයෙන් හිටපු සභාපති තෙෂාර ජයවර්ධනම සභාපති ධුරේ කටයුතු කරනවා, රේණුක පෙරේරා නව සභාපතිවරයා විදිහට වැඩ බාරගන්නේ නැහැ කියලා. ඉතින් මෙවැනි සිදුවීම් කීපයක් වාර්තා වුණා. ඒ අතරේ මේ සියල්ලම ආයමත් කරන්න උත්සාහ කරන්නේ ඉදිරි කාලය ඇතුලේ බලාපොරොත්තු වෙනකම් පොරොන්දු වුණු වැඩ කටයුතු ඉවර කරන්න. ඒ වෙනුවෙන් ලොකු සූදානමක් තියෙනවා. වගේම මේ කතා ඇතුලේ පේන්න තියෙනවා රජය සෑහීමකට පත් වෙන්නේ නැහැ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කියන කාරණේ. කොහොමද දිගින් දිගටම ජනාධිපතිවරයා කියන්නේ ඉදිරි අවුරුදු තුනේ, ඒ කියන්නේ ගෙවුණු අවුරුදු දෙක අභියෝගාත්මක කාලයක් කොවිඩ් සහාය ආශ්‍රිත කාරණා නිසා ආර්ථික විඳවැටීමක් තියෙනවා. ඒවට මුහුණ දීලා ඉදිරි අවුරුදු තුනේ කරන්න බැරි වුණු සියලු වැඩ නිමා කරනවා කියන කාරණය නිරන්තරයෙන් මතක් කරන බවක් තේන්න තියෙනවා.
එතකොට අර මේ පළාත් පාලන ඡන්දයේ නොපැවැත්වීම සම්බන්ධවත් තියෙනවනි චෝදනාවක්, ඒ සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රතිචාරය කොහොමද?
ඔව්, යම් ආකාරයකට පළාත් පාලන ආයතන නිල කාලය මේ අවුරුද්දේ අවසන් වීමත් එක්ක ඡන්දයක් තියෙයි කියලා බලාපොරොත්තු වුණා. මැතිවරණ කොමිසමත් හදිසි ඡන්දයක් ආවොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා සූදානම් වෙලා හිටියා. නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ගැසට් නිවේදනයකින් පහුගිය දිනක සඳහන් කරා පළාත් පාලන ආයතන නියෝජිතවරුන්ගේ නිල කාලය තව අවුරුද්දකින් දීර්ඝ කරනවා කියලා. ඒකට හේතු විදියට ආණ්ඩුව කිව්වේ යහපාලන ආණ්ඩුව කාලේ යම් විදියකට කාල සීමාවක් තුළ පළාත් පාලනායක නියෝජිතයින්ට වැඩ කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ ඒ කාලේ නැවත ලබා දීමක් විදියට පළාත් බල නියෝජිතයින්ගේ කාලය තව අවුරුද්දකින් දීර්ඝ කරනවා කියලා. එහෙම වුණොත් මේ අවුරුද්දේ ඡන්දයක් පැවැත්වෙන්නේ නැහැ. ලබන අවුරුද්ද වෙනකන් තවත් අවුරුද්දකින් ඔවුන්ගේ නිල කාලය දැන් දීර්ඝ කරලා තියෙනවා.
දැන් ආණ්ඩුවට මේ ආකාරයෙන් මුහුණ දෙන්නට සිදුවලා තියෙන අභියෝග සහ ආණ්ඩුව වෙත එල්ලවෙන විවේචන පිළිබඳව කතා බහ කරද්දී පසුගිය සතියේ තවත් සුවිශේෂී සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි නීතිඥ සංගමයේ විසින් ආණ්ඩුවට යම් අනතුරු ඇඟවීමක් කරලා තිබුණා. මේක ලිඛිතවත් කරලා තිබුණා. ආණ්ඩුව මේ විදිහට දුන්න පොරොන්දු ඉටු කළේ නැත්තම් ඉදිරියේදී යම් අනතුරුදායක තත්ත්වයකට ආණ්ඩුවට මුහුණ දෙන්නට සිද්ධ වෙයි කියලා. මේ ලිපියේ තිබුණු කාරණා, විශේෂිත කාරණා සහ ආණ්ඩුවේ ඊට ප්‍රතිචාරය සහ නීතිඥ සංගමයේ මෙවැනි පියවරක් අරගැනීමේ හේතුව මොකක්ද කියලාත් මම ඔබෙන් කරුණු විමසා දැනගන්නට කැමතියි මනෝජ් මීළඟට.
ඔව්. ලංකාවේ වර්ධනය වෙන ආර්ථික අර්බුදය ඒ හරහා නීති ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට, මහ ජනතාවගේ ජීවන තත්ත්වයට සිද්ධ වෙන පුළුවන් බලපෑම් ගැන තමන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරනවා. රජයේ පරක්කු වෙන්නේ නැතුව ආර්ථික අර්බුදයට ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ උද්ගත වෙලා තියෙන ගැටලුත් එක්ක යම් ඉතිහාසයේ තත්ත්වයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා උන්ට පෙන්නුම් කරනවා කියලා. මේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන උද්දමනය, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, විදේශ විනිමය හිඟය, ලංකාව ණය ශ්‍රේණිගත කිරීම වලින් පහත වැටීම, සපකස්කන්ධ තෙල් පිරිපහදව වසා දැමීම, විදුලිය කපා දැමීම, මේ වගේ කරුණු වලිනුත් ඒක පැහැදිලි වෙනවා කියලා නීතිඥ සංගමය ආර්ථිකය පිළිබඳව ඔවුන් කරපු ප්‍රකාශයේ හැටියට දැන් මේ ප්‍රකාශය හඳුන්වන්නේ. ඒ ප්‍රකාශය අන්තර්ගත කරලා තියෙනවා මේ ආර්ථිකයේ සිද්ධ වෙන පරිහානිය නිසා නීති ආධිපත්‍යයට, ඒත් එක්කම රාජ්‍ය පාලනයට දුරදිග යන අයහපත් ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්, ඒ කියන්නේ අත්විඳින්න සිද්ධ වෙයි කියලා ඔවුන් මේ ප්‍රකාශය සඳහන් කරලා තියෙනවා. භයානකම තත්ත්වයකදී ආර්ථික පරිහානිය නිසා නීතිය හා සමය සම්පූර්ණයෙන් මුලින් වැටෙන්න පුළුවන් කියලා නීතිඥ සංගමය මේ ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වලා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී, දැනුවත් භාවයක් තියෙන දේශීය සහ විදේශීය විශේෂඥවරුන්ගෙන් මේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගන්න අවශ්‍ය මූල්‍ය සම්පත්, විශේෂඥ තාක්ෂණික දැනුම මේ ආදී ලබා ගන්න කටයුතු කරන්න ඒ අයගේ සහාය ලබා ගන්න කියලා නීතිඥ සංගමය තමන්ගේ ප්‍රකාශය මගින් දැනුම් දීලා තියෙනවා.
දැන් පසුගිය සතියේදී මේ දේශපාලන කතන්දරවලට අමතරව මේ පාස්කු ප්‍රහාරයෙන් ජනතාව තුළ ඇති වුණු භීතිය නැවත වතාවක් ඇති කරලන්නට සමත් වුණු සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි බොරැල්ල සියලු ශාන්තිවරුන්ගේ දේවස්ථානයේ තිබිල හමුණු අත්බෝම්බ. මේ සිදුවීමත් එක්ක නැවත වතාවක් මේ පල්ලිවලට, දේවස්ථානවලට බෝම්බ තැබීම හා සම්බන්ධව වන අනතුරුදායක තත්වයක් පිළිබඳව බොහෝ සෙයින් අවධානයට ලක් වුණා. ඒ සම්බන්ධව දැන් මේ වෙනකොට පරීක්ෂණ කරගෙන යනවා. නමුත් කාදිනල්තුමන්ගේ දැවැන්ත විරෝධයකුත් මේ සම්බන්ධව අපිට දකින්නට ලැබෙනවා. මම කැමතියි මනෝජ් මේ සිදුවීමේ මුල සිට මේ ටිකක් දිගහැරගන්න. මේ සිදුවීම සහ ඒ සිදුවීමට සම්බන්ධ සැකපිට අයවලුන්, ඒ සම්බන්ධව කරන පරීක්ෂණ, එතකොට කාදිනල්තුමන්ගේ විවේචන සහ විවේචනවලට තියෙන ප්‍රතිචාර මොන වගේද?
ඔව්, ඔබ කියපු සිව්පැත්තෙන්ම දේවල් වාර්තා වෙනවා. දැන් උදාහරණයක් විදිහට කොළඹ ආනන්ද රාජ කරුණා මාවතේ තිබුණු සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබිලා අත්බෝම්බයක් හොයාගත්තා. පොලිස්පත්තුමා කියනවා 14 දිනකින් මේ වෙනකොට ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. සිද්ධියට අදාළව විමර්ශන සිදු කරනවා. කොහොම වුණත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සිද්ධ කරන පොලිස් පරීක්ෂණ හරියටම සිද්ධ වෙලා තියෙන සිද්ධිය හොයාගන්න හේතු වෙනවා. නමුත් දැන් කාදිනල් හිමිපාණන් දිගින් දිගටම මේකට යම් විරෝධයක් පළ කරලා තිබුණා අපි දැක්කා. පොලිස්පතිවරයෙක් කියන්නේ විද්‍යාත්මක තාක්ෂණික සාක්ෂියක පුද්ගල සාක්ෂිත් අරගෙන මේ ක්ෂේත්‍රවල විශේෂඥයින්ගේ සහාය ලබාගෙන අඛණ්ඩව විමර්ශන කරනවා. විමර්ශනවල ප්‍රතිඵලයක් විදිහට හරි පුද්ගලයා කවුද කියලා අත්අඩංගුවට ගන්න සූදානම් කියලා. ඒ වගේම මීට මාස කීපයකට කලින් නාරාහෙන් පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තිබිලා අත්බෝම්බයක් සොයාගත්තා. ඒකට අදාළ සැකකරුවනුත් අත්අඩංගුවට අරගත්තේ පුළුල් විමර්ශනයක් කරලා. එහෙනම් ඒ අනුව විමර්ශන සිද්ධ කරනවා කියලා පොලිස්පතිවරයා සඳහන් කරා. දැන් පොලිස් විශේෂ භාර අමාත්‍යවරයා කිව්වේ මේ නාරාහින් පිට පෞද්ගලික රෝහලක තිබුණු අත්බෝම්බ සිද්ධිය සහ මේ සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධිය අතර එක මොලකරුවෙක් ඉන්න පුළුවන්. ඔහු කවුද කියලා, ඒ කියන්නේ රජ අපහසුතාවයට පත් කරන වැඩපිළිවෙලක් එතන සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනුව කවුද ඒ අදාළ පුද්ගලයා කියලා අරගෙන ඔහුව ඉදිරිපත් කරනවා, ඔහුව හොයා ගන්නවා, ඔහු ගැන රටට කියනවා කියලා. මේ අතරේ කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා කිව්වා මේ දෙව්මැදුරේ තිබිලා හොයාගත්තු අත්බෝම්බේ සිද්ධියට අදාළව විමර්ශන කරන කණ්ඩායම් නොන්ඩි ගසමින් සිලිසිලි බෑග් එකක් අරගෙන දෙව්මැදුරට ආපු පුද්ගලයා කවුද කියලා අත්අඩංගුවට ගන්න විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවලා පරීක්ෂණ කරනවා. ඒකට හේතුව තමයි දැන් මේ CCTV දර්ශන පරීක්ෂා කරලා සවස් වරුවේ දර්ශන පරීක්ෂා කරලා මේ සිද්ධියට සම්බන්ධ කවුද කියලා හොයාගන්න කියලා පොලිසියෙන් කිව්වා කියලා කාදිනු කිම්බිපාණන් මාධ්‍ය ඔස්සේ මේ මාධ්‍ය හමුවක් කියලා මාධ්‍යයට කිව්වා. නමුත් ඊට පෙර උදේවරු විශේෂ TV දර්ශන පරීක්ෂා කරද්දී තමයි මේ නොන්ඩිගසමින් පැමිණි පුද්ගලයා පිළිබඳව තොරතුරු කිව්වේ. ඉතින් මේ සියලු පුද්ගලයන් හොයාගෙන අත්අඩංගුවට ගන්නවා කියලා කිව්වා. ඒ වගේම මේ නොන්ඩිගසමින් දෙව්මැදුර ඇතුළට එන පුද්ගලයා එන විදිය සහ පිටවෙල යන විදිය CCTV කැමරාවේ සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් දැනට මේ දෙව්මැදුරේ පවිත්‍රතා කටයුතු සිද්ධ කරන පුද්ගලයා කතරංගුවට අරගෙන තියෙනවා කියලා කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා කිව්වා. ඒ කියන්නේ පොලිසිය පැත්තෙන් අංශ කිහිපයකින් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බව තමයි පොලිසිය පැත්තෙන් සඳහන් කරලා තිබුණේ. දැන් ගිය සතියේට පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා දින 1000ක් සම්පූර්ණ වෙනවා. මේ සියල්ල ගැන අවධානය යොමු කරලා කාදිනල් හිමියන් විශේෂ ප්‍රකාශයක් කරා. කාදිනල් හිමිපාණන් කිව්වේ සමහරු සදහටම ආබාධිත වෙලා ඇඳන් මත ඉන්නවා, මේ දුක් විඳින ජනතාව තවදුරටත් දුකින් පීඩාවට පත් වෙනවා, අන්තිමේදී ජනතාව ජයග්‍රහණය කරන ආකාරයක් පේන්නේ, වේදනාව මැද්දේ ඔවුන් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා, පාස්කු ප්‍රහාරයේ රහස් දවසින් දවස එළිවෙමින් පවතිනවා, සත්‍ය කතාව බලධාරීන් යටගහමින් ඉන්නවා කියලා උන්වහන්සේ සමහන් කළා. එවැනි ආකාරයෙන් ටිකක් ආందోళනාත්මක ප්‍රකාශයක් සිද්ධ කරා මේක ඇත්ත දැනගෙන යම් ආකාරයෙන් යටගහමින් ඉන්නවද කියලා. ඒකත් එක්කම තමයි ඔය බොරැල්ල සීළු සාන්තුවරුන්ගේ දෙව්මැදුරේ සිද්ධිය පිළිබඳවත් කාදිනල් හිමිපාණන් සඳහන් කළේ CCTV දර්ශන උදේ ඉඳලා පරීක්ෂා කළ යුතුයි කියලා. ඉතින් දවසින් දවස රජයෙන් සහ කාදිනල් හිමිපාණන්ගේ පැත්තෙන් ප්‍රකාශනයකුත් කරමින් තිබුණා පෞගී දෙක කීපය ඇතුලේ. නමුත් මේකට සම්බන්ධ සියලු දෙනා අතරම ගොඩ ගන්න කටයුතු කරනවා කියලා පොලිසිය කියනවා. හැබැයි මේ පරීක්ෂණ පිළිබඳව යම් සැකයක් තියෙන බව කාදිනල් හිමිපාණන් සඳහන් කරනවා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
හොඳයි, දැන් අවධානයට ලක් කරන්නට කැමති මේ ගෙවිලගේ සතියේ විශේෂිත අවධානයට ලක්වුණු තවත් විශේෂිත නඩු තීන්දුවක් පිළිබඳව මීට වසර 10කට කලින් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවුණු උණුසුම්කාරී වාතාවරණය ඔබට මතක ඇති. ඒ කලහකාරී වාතාවරණය අතරතුරදී බන්ධනාගාර රැඳවියන් දස දෙනෙකුට අධික සංඛ්‍යාවක් මගේ මතකයේ නිවැරදි නම් ඝාතනයට ලක්ුණා. මෙය අන්තර්ජාතික පවා අවධානයට ලක්වුණු විශේෂිත සිදුවීමක් බවට පත් වුණා. මේ සිදුවීම හා සම්බන්ධව දෙදෙනෙක් අත්අඩංගුවට පත් වුණා. එක්කෙනෙක් එවක් හිටපු බන්ධනාගාර අධිකාරීවරයා එමිල් රංජන් ළමාහේවා මහතා, අනිත් කෙනා පොලිස් නිලධාරීවරයෙක් විදිහට කටයුතු කරපු නියෝමාල් රංගජීව මහතා. මේ දෙදෙනා හා සම්බන්ධව නඩු තීන්දුව ප්‍රකාශයට පත් වුණා ගෙවිලගේ සතියේ. තීන්දුවේදී අවධානයට ලක්වුණු කාරණා සහ මේ පිළිබඳව රටේ තිබුණු අවධානය පිළිබඳවත් මා මීළඟට සවිස්තරාත්මකව කරුණෝ බෙන් විමසා දැනගන්නට කැමති.
2022 අවුරුද්දේ නඩු තීන්දුව ලැබෙන්නේ 2012 අවුරුද්දේ නොවැම්බර් 10 වෙනිදා මේ කොළඹ බන්ධනාගාරයේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් කැරලිකාර තත්වයකින් පස්සේ හි රඳවාගෙන හිටපු රැළවිය 18 දෙනෙක් ඝාතනය කළා. කොමනත් නීතිපතිවරයා නඩු පවරලා තිබුණා එහි රැළවියන් 8 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන්. එහි නඩු වාර්තාව එම නැත්නම් නඩු තීන්දුව ලබා දුන්නා. මේ චෝදනා එල්ලවෙල තිබුණේ පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ මේ සිද්ධිය වෙන අවස්ථාවේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා විදිහට කටයුතු කරපු එමිල් රංජන් ළමාහේවා කියන පුද්ගලයාට එරෙහිව. කොහොමනත් එමිල් රංජන් ළමාහේවා කළු තුෂාර කියන රැඳවුවාගේ මරණය සම්බන්ධයෙන් තමයි ප්‍රබල නඩුවක් පැමිණිල්ල ඉදිරිපත් කරලා තිබුණේ. කොමනත් පළවෙනි විත්තිකරු විදිහට නම් කරලා තිබුණු නියෝමාල් රංගජීව කියන විත්තිකරුට එරෙහිව තියෙන චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරලා නැති නිසා විනිසුරු මඩුල්ල තීරණය කරා ඔහුව සියලු චෝදනාවලින් නිදහස් කරන්න. දෙවැනි විත්තිකාර විදියට හිටපු බන්ධනාගාර අධිකාරී එමිනු රංජන් ළමා හේවා ඔහුට චෝදනා තිබුණා මේ චෝදනා අතරින් එක චෝදනාවක් ඇර අනෙක් චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරලා නැති නිසා ඔහුව ඒ සියලු චෝදනාවලින් නිදහස් කරලා තිබුණා. නමුත් කළු තුෂාර කියන රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් තමයි ඔහුට චෝදනා එල්ල වෙලා තිබුණේ. මේ මරණය ගැන චෝදනා ඔප්පු වෙන නිසා ඔහුට ලබා දෙන්න ඕන දඬුවම මරණ දඬුවම කියලා නියම කරා. ඒ අවස්ථාවේ විත්තිකූඩුවේ ඉඳලා අධිකරණයට කතා කරපු එමිල් රංජන් ළමා හේවා කියලා තිබුණා දාස් ගානක් වෙනදී ඉන්න බන්ධනාගාරයේ කළු තුෂාරව රැගෙන තමන් යනවා දැකලා තියෙන්නේ කුඩා බණ්ඩාර කියන බන්ධනාගාර නිලධාරීවරයා පමණයි. ඔහු තමන් එක්ක තරහයි. ඒ හින්දා මේ සිද්ධියට කිසි විදිහකට තමන් සම්බන්ධ නැහැ. කුමන්ත්‍රණකාරී විදිහට තමන්ව මේකට පැටලුවා. කුඩා බණ්ඩාර කියන බන්ධනාගාර නිලධාරියා නැතුව වෙන කෙනෙක් තමන් කළු තුෂාරව අරගෙන යනවා දැක්ක කියලා කිව්වොත් මරණ දඬුවමට මරණ දඬුවම් 10ක් දුන්නත් කමක් නැහැ කියලා ඔහු කිව්වා. කොමනත් අවසාන වශයෙන් මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී එමිල් රංජන් ළමා හේවාට මරණ දඬුවම නියම වුණා. නියමල් රංගජීව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ නඩුවෙන් නිදහස් කරා. ඔබ දන්නවා ජාත්‍යන්තර වශයෙන් උත් අවධානය යොමු වුණා බන්ධනාගාරයක් ඇතුළක සිදුවුණු ගහකන සිද්ධියක් හැටියට. මේක විවිධ අවස්ථාවල විවිධ විදිහට මේ සිද්ධිය බලපෑවා ලංකාවට ඉදිරිව. කොමුණත් 2022 අවුරුද්දේ එම නැත්නම් ගිය සතියේ මේ සිද්ධියට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් වුණා.
එකී නොකී දේශපාලන අර්බුද අතරතුරේදී TNA එක ද්‍රවිඩ ජාතික සන්ධානය නැවත වතාවක් තම සුපුරුදු ක්‍රියාවලිය ආරම්භ කළා තියෙන වගට පෙනී යනවා. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ඉල්ලමින් ඔවුන් මේ දිගටම කරගෙන යන අරගලයට නැවත පණ දෙන්නට ඔවුන් උත්සාහ කළාද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඔවුන් යම් ඉල්ලීමක් කළා තියෙනවා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන්. මම කැමති මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැනගන්න.
දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබා ගන්න ඉන්දිය රජයේ සහාය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය තීරණය කරලා තියෙනවා. ඒ අනුව හෙට දවසේ 18 වෙනිදා හවස ඉන්දිය මහ කොමසාරිස්වරයාට ඒ පිළිබඳව ලිඛිතව ලියවිල්ලක් බාර දෙන්න ඔවුන් සූදානම් කරලා තියෙනවා. දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට සාමූහික විසඳුමක් නැති නිසා මේ ක්‍රියාමාර්ගය ගන්නවා කියලා එම්.ඒ. සුමන්තිරන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා. අවුරුදු 5කට කලින් ඉන්දියාවත් එක්ක සාමූහික ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ ගිවිසුමට අනුව දීප පොරොන්දු ඉටු කරන්න කියලා උන් ඉල්ලීමක් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. දැන් අපි දැක්ක පහුගිය දිනවලත් ඉන්දියා විදේශ ලේකම්වරයා විදේශ අමාත්‍යංශ ලේකම්වරයා ලංකාවට ආපු වෙලාවෙත් මේ කාරණා පිළිබඳව අවධානය යොමු වුණා. ඉන්දියා රාජතාන්ත්‍රික නිලධාරීන් ඉන්න වෙලාවට මේ තත්ත්වය ඉස්මතු වෙනවා. විශේෂයෙන්ම ලංකාව ආර්ථික අර්බුදයක ඉන්න ගමන් ඉන්දියාවේ සහාය ලබා ගන්න වෙලාවක 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනා කළ ඉන්දියාව එයින්ද පළාත් සභා ක්‍රියාත්මක කර ගැනීම දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීම මෙවැනි කාරණා ගැන දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමු කරනවා. ඒකත් එවැනි වෙලාවක් ඉන්දියාවත් එක්ක සහයෝගයෙන් කටයුතු කරමින් යම් උදව් ලබා ගන්න උත්සාහ කරන වෙලාවක්. ඒ අතරේ මානව හිමිකම් සැසී පැවැත්වෙන්න නියමිතව තිබෙනවා ඉදිරි මාසවල. මේ තත්ත්වයන් ඉලක්ක කරගෙන වෙන්න පුළුවන් ආයමත් ඔවුන්ගේ ඉල්ලීමක් විදිහට ඉන්දියා මහ කොමසාරිස්වරයාට මේ ලියවිල්ල හෙට බහර දෙන්න දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ තීරණය කරලා තියෙනවා. ඒ අතරම සඳහන් කළ යුතුයි මොවුන් දෙමළ ජාතික සන්ධානයේ සඳහන් කරන විදිහට මොවුන්ගේ අවසාන ඉලක්කය ඉන්දියා අග්‍රාමාත්‍යවරයා නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා හමු වෙලා ඔහු සමග සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා ගැනීම කියලා මේ කාර්යාලයේදී සඳහන් වෙලා තියෙනවා.
ස්තුතිය පළ කරමින් එහෙමනම් අද මේ සාකච්ඡාවට නිමාව සනිටුහන් කරනවා. බොහොම ස්තුතියි මනෝජ් මේ තොරතුරු ශ්‍රී ලංකාවේ සිට අපිට සමීප කරලීම් පිළිබඳව. මාධ්‍යවේදී මනෝජ් උදටියාවලයි සුපුරුදු ලෙසින් මේ තොරතුරු සමාලෝචනයට අදත් අපිත් එක්ක සම්බන්ධ වුණේ. ආයිබෝන් මනෝජ්, අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.